මේ ගැන වාදිවාදයක් කරන්න අමාරුයි. නෑ නෑ මෙමෙතුන් අවසරේ අපි නෑ නෑ ඉන්න මට තවුඟක් අවසරේ දෙන්න දෙන්න පොඩි ගරු රවුෆ් හකීම් මැතුමා. නෑ රවුෆ් හකීම් මැතු හා නෑ නෑ ඉන්න මේ අයිල් ගෝ බයි ද ප්‍රෝග්‍රෑම් නෝ නෑ ඉන්න මේකට පිළිතුරු දෙනකොට අහන්න ඕ ගරු මන්ත්‍රීතුමා. ඕ පිළිතුරු අහනකොට කියන්නේ ප්‍රශ්න ඇහුව ගරු අනුරුමාජානගේ මැතුමා ඒක දාලා යන්න තියෙනවා. නෑ ඒකට දැන් හැමදාම ඔබතුමා මේ පිටින් ආ ගන්නව නෑ. අද දවසේ වැඩ කටයුතු මේ කල්තිය නෝටිස් දීපුවා තියෙනවා මට ඉඩ දෙන්න.
ගරු කතානායකතුමනි.
ගරු.
ගරු කතානායකතුමනි.
හෙට හෙට ගන්න.
මේ ගරු කතානායකතුමනි.
ඔව්.
ඔබතුමන්ට මම ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම මගේ ඉල්ලීම් පිට මට මේ ප්‍රකාශය කිරීමට ඉඩකඩ ලබා දීම පිළිබඳව. අද දින ප්‍රධාන පෙළේ ප්‍රවෘත්ති පත්‍රවල ඒ වගේම ඊයේ රාත්‍රියේ නොයෙකුත් විද්‍යුත් මාධ්‍යවල ප්‍රවෘත්තියක් පළ වෙලා තිබුණා. අපි රජයේ තනතුරු දරන කැබිනට් අමාත්‍යවරු 4 දෙනෙක්, ඒ වගේම රාජ්‍ය අමාත්‍යවරු 4 දෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙක් ගිය සඳුදා ඉල්ලා සිටීම් පිළිබඳව කරපු ඒ ප්‍රකාශය හේතු කොටගෙන ඒ නිල වශයෙන් ජනාධිපතිතුමාට දන්වා නොතීම පිළිබඳව පත්‍රවල පළවෙලා තිබෙනවා. ඒ පිළිබඳවත් ඒ වගේම ත්‍රෛනිකායක සංඝ සභාවෙන් අප වෙත ඉල්ලීමක් ප්‍රකාශනයක් පළවෙලා තිබෙනවා පත්‍රවල. ඉතින් ඒ පිළිබඳවත් යම් පැහැදිලි කිරීමක් ඒ වගේම ප්‍රතිචාරයක් දැක්වීමට මේ අවස්ථාව උපයෝගී කරගන්නවා. අත වශයෙන්ම අපි රජයේ නිලතල දරන අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු, නියෝජ්‍ය අමාත්‍යවරු ගිය සඳුදා ඇතිවෙච්ච ඉතාම භයානක තත්ත්වය මත අපි සාමූහිකව එකතුව සාකච්ඡා කරලා ඒ සාකච්ඡාවෙන් පසුව අපි අග්‍රාමාත්‍ය ප්‍රමුඛ අපේ අමාත්‍ය මණ්ඩල සගයන් ජ්‍යෙෂ්ඨයෝ කීප දෙනෙක් සමගත් මේ අවස්ථාවේදී අපි ගත යුතු මේ තීරණය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කරා. ඒ පිළිබඳව අපේ චේතනාව හරි හැටියට පැහැදිලි කරා. අපේ අමාත්‍ය මණ්ඩල සගයන් කීප දෙනෙක් ඒ වගේම අග්‍රාමාත්‍යතුමා ඇතුළුව මේ පිළිබඳව ඊට පරිබාහිරව ඇතිවිය හැකි පළවිකා විපාක පිළිබඳවත් අපේ අවධානය අපිට යොමු කළා. ඉතින් ඒ හැම දෙයක්ම අපි සලකා බලා විශේෂයෙන්ම එදා සඳුදා අපේ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරුලේ රතන ස්වාමින් වහන්සේ ගෙන ගිය ඒ මාරාන්තික උපවාසයත් එක්ක ගලගොඩොත්තේ ඥානසාර ස්වාමින් වහන්සේත් ඒ අවදී කරපු ප්‍රකාශයක් හේතු කොටගෙන විශාල ලෙස වෛරී ස්වභාවයෙන් යම් යම් ප්‍රචණ්ඩ ක්‍රියා ඇතිවීමේ ප්‍රවණතාවයක් ඇති වෙලා ඒ තුළ ඇතිවෙච්ච ඒ බියකරු තත්ත්වය රට පුරාම මුස්ලිම් ජනතාවගේ ආරක්ෂාව පිළිබඳ ඉතාම අවධානම් සහිත වාතාවරණයක් උඩ තමයි අපට මේ පිළිබඳව අපේ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අපි ගත යුතු පියවර පිළිබඳවත් අපි දීර්ඝ ලෙස සාකච්ඡා කරලා ඉන් පසුව තමයි අපි මේ ඉල්ලීම අග්‍රාමාත්‍යතුමාටත් ඒ වගේම අපේ අමාත්‍ය මණ්ඩල සගයන්ටත් ඉදිරිපත් කළේ. ඉතින් ඒ උඩ අපි එදා ප්‍රවෘත්ති සාකච්ඡාවෙන් පසුව අපි සාමූහිකව අපි නම දෙනාම එකතු වෙලා එක ලියුමකින් අපේ ඉල්ලාස්වීම අපේ අග්‍රාමාත්‍යතුමාට අපි බාර දුන්නත් ඉන් පසුව තමයි අපට අග්‍රාමාත්‍යතුමා දැනුම් දුන්නේ මීළඟ දවසේ අපට ව්‍යවස්ථාවට ප්‍රකාරව අපි තනි තනියෙන් ඒ ලියුම් ජනාධිපතිතුමාට යොමු කළ යුතුයි කියලා. ඉතින් ඒ වෙනකොට අපේ රමසාන් මේ අපේ උත්සවය මීළඟ දවසේ යෙදුණු තිබුණ බවින් අපේ මන්ත්‍රීවරුන් අමාත්‍යවරුන් තම තමන්ගේ ගමන්වලට ගම්වලට ගිහිල්ලා ඒ අවස්ථාවේදී අපට ඒ නිල වශයෙන් දැනුම් දීමේ යම් ප්‍රමාද දෝෂයක් ඇති වෙලා තිබෙනවා. නමුත් අපි අපේ නිලතලවරින් ගිය සඳුදා පටන් ඉවත් වෙලා සිටිනවා කියන එක මම අපේ අමාත්‍යවරුන්ගේ ඒ එතුමන්ලත් එක්කත් සාකච්ඡා කරලා අපි අද දින මේ ප්‍රකාශය කරනවා. ඉතින් ඒකේ කිසි සැකයක් නැහැ. නමුත් ඒ වගේම තව දෙයක් අපි කියා සිටිය යුතු, විශේෂයෙන්ම ත්‍රෛනිකායක සංඝ සභාව අතිපූජනීය නායක ස්වාමින් වහන්සේලාගේ අනුමැතිය ඇතිව අපට ඉල්ලීමක් කරලා තිබෙනවා. ඒ ඉල්ලීම පිළිබඳව අපේ ගෞරවපූර්වකව උන්වහන්සේලාට මේ මුස්ලිම් ජනතාව පිළිබඳව ඇතිවලා තියෙන මේ තත්ත්වයක් අවබෝධ කරගෙන අපි සාමූහිකව සාකච්ඡා කළ ඒ පිළිබඳව යම් ප්‍රතිචාරයක් දැක්වීම සඳහා අපි නායක ස්වාමීන් වහන්සේලා, මහානායක ස්වාමීන් වහන්සේලා බැහැදක ඒ පිළිබඳව අපේ කණ්ඩායමක් පැහැදිලි කිරීමක් කරන්නට අපි අදහස් කරනවා කථානායකතුමනි. විශේෂයෙන්ම අපි තේරුම් ගන්න හැටියට අපි යම්දුරකට උන්වහන්සේලාට අපේ ස්තුතිය පුද කළ යුතුයි. විශේෂයෙන්ම ව්‍යංගයෙන් වක්‍රාකාරයෙන් අපි තේරුම් ගන්නා හැටියට සියලුම අන්තවාදීන්ට ඒ තුළ පහරක් තියෙනවා කියන එක අපිට පෙනී යනවා. ඒ පිළිබඳව අපි සතුටු වෙනවා. කිසි විටක මේ රටේ මුළු මහත් ජාතියටත් රටටත් එවැගේම රටේ සංහිඳියාවටත් සාමයටත් කිසි විටක අගතියක් වෙනසේ අපේ තීරණය නොවේවායි කියලා අපිත් ප්‍රාර්ථනා කරනවා. එබැවින් ඒ සඳහා වූ හමුවක් උන්වහන්සේලා සමග අපි ඇති කරගන්නට එන දවස් කීපයක් තුළ අපි කරනවා කියන එකත් මම අවධාරණය කරනවා කථානායකතුමනි. එබැවින් මේ ප්‍රකාශය කිරීමට මට ඉඩ ලබා දීමත් එක්ක තවත් කොටසක් පිළිබඳවත් මම කියා සිටිය යුතුයි. විශේෂයෙන්ම අපේ අමාත්‍යවරයෙකුට විරුද්ධවත් ඒ වගේම ඉල්ලා අස්වුණු ආණ්ඩුකාරවරුන් දෙදෙනට විරුද්ධවත් තියෙන චෝදනා පිළිබඳවත් අපේ අවධානය යොමු වෙලා තිබුණා. ඒ පිළිබඳව දැන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කරලා තිබෙනවා. යම් චෝදනා තිබෙනවා නම් ඒ චෝදනා පිළිබඳව එන 12 වෙනිදාට පෙර දැනුම් දෙන්ටයි කියලා. ඉතින් ඇත්ත වශයෙන්ම අපේ ඉල්ලීම වූයේ මේ පිළිබඳව කඩිනමින් විභාගයක් පවත්වලා ඒ තීරණය කඩිනමින් ලබා දිය යුතුයි කියලා. විශේෂයෙන් මේකට හේතුපාදක වෙන්නේ වෙන මොකුත් නෙවෙයි, මේ අමාත්‍යවරු නැත්තම් ආණ්ඩුකාරවරු තිබෙන චෝදනා හරහා ඒ චෝදනාව සංකේතාත්මක ඉලක්කයක් කරගෙන මුළු මහත් මුස්ලිම් ජාතියටම විශාල පරිහානියකට විශාල ප්‍රචණ්ඩත්වයකට මුහුණ දීමේ අවදානම් තත්ත්වයක් රට තුල තියෙනවා කියන එක පිළිබඳව අපි කවුරුත් මේ සභාවේ අවධානය යොමු කළ යුතුව තිබෙනවා. ඒ වගේම අපි ස්තුතිවන්ත වෙනවා අතිපූජනීය නායක ස්වාමීන් මහානායක ස්වාමීන් වහන්සේලා, ඒ වගේම ත්‍රෛනිකායික සංඝ සභාව මේ පිළිබඳව ඒ අවධානය යොමු කළ තියෙන එක පිළිබඳවත් උන්වහන්සේලාගේ ඒ චේතනාව අපට ඉතාම පැහැදිලිව පේන බැවින් අපි උන්වහන්සේලාට නැවත වාරයක් අපි ස්තුතිය පුද කරමින් අපේ මේ ස්ථාවරය පිළිබඳව පැහැදිලි කිරීමක් අපි උන්වහන්සේලාට නොබෝ දිනකින් ලබා දෙනවා කියන එකත් මම අවධානය යොමු කියලා
සිටිනවා.
විශේෂයෙන්ම සවුදා හැන්දෑවේ රාත්‍රියේ මේ මුස්ලිම් ඇමතිවරුත් කැබිනට් නොවන ඇමතිවරුත් මට ලිපියක් දුන්නා, සාමූහිකව ඉල්ලා අස්වීමේ ලිපිය. ඊළඟ දවසේ ඇමති මණ්ඩලයේ රැස්වීමේදී ඒක අපි ජනාධිපතිතුමා දැනුම් දුන්නා. ඒ සමගම දවල් වරුවේ මගේ කාර්යාලයෙන් මගේ නීති උපදේශකයන් දැනුම් දුන්නා මේ ලිපි ඉල්ලා අස්වීම ලිපි හැම ඇමතිවරයෙක්ම වෙනම ලිපියක් යොමු කරන්න උවමනයි කියලා ජනාධිපතිතුමාට. එදා මෙතුමා කිව්ව හැටියට රාමසාන් සඳහා මන්ත්‍රීරු ඇමතිවරු ගණනාවක් පිට වෙලා හිටියා. ඉතින් අදේ ලිපි ලබා දෙන්න කියලා අපි ඉල්ලීමක් කළා තියෙනවා. ඒවගේම ලිපි ගණනාවක් ලැබිලා තියෙන අනික් ලිපි ටිකත් අද වෙනකොට සියල්ලම ලැබෙනවා. ඒකට මේ වැඩ කටයුත්ත එතනින් අවසන් වෙනවා.
හොඳයි ගරු ජෙනිස් ගුණවර්ධන මහත්මයා.
මේ මයි සුතිවන්ත වෙනවා රවුෆාගේ මහත්මයාට අද දින ප්‍රකාශයක් කිරීම ගැන. විපක්ෂ නායකතුමා ඇතුළු විපක්ෂය මුල සිටම අන්තවාදී ත්‍රස්තවාදය පරාජය කිරීම කටයුත්තට ප්‍රධානත්වය යොමු කරන ලෙසත් මුස්ලිම් ජනතාවගේ අතිමහත් බහුතරය එයට කිසිලෙසකින් සම්බන්ධතාවයන් නොමැති බවත් අපි දිගටම පක්ෂනායකතුමා ඇතුළු විපක්ෂය ප්‍රකාශ කළා. හදිසි නීතිය පනවන්නට සිදු වුණේ රජයටයි. රජයට හදිසි නීතියක් නැතුව ඇතිවුණු තත්ත්වය පාලනය කරගන්න බැරි බවත් පැහැදිලි වුණා. ඒ නිසා හදිසි නීතිය පනවීමෙන් හා ගත්ත නීතිමය ක්‍රියාමාර්ග ආරක්ෂක හමුදාවල් අපි කිසි ලෙසකින් අඩුවෙන් තක්සේරු කර යුතු නැහැ. එනමුත් මම සුමපතනවා ඊයේ රාමසාන් දිනේ මුස්ලිම් ජනතාව මම සාමකාමීව අපේ රටේ සියලු දෙනාගේ ආශිර්වාද ඇතුව ඒ උතුම් දිනය සැලකුවා. දැන් අපිට මතුවෙන එක ප්‍රශ්නයක් පැහැදිලි කරගන්න කැමති කථානායකතුමනි. අග්‍රාමාත්‍යතුමාට ඉල්ලාසියම් දුන් බවත් සඳුදා අමාත්‍යවරු හැටියට ප්‍රකාශ වුණා. ඒ වගේම අද සිරස්තල ප්‍රවෘත්තිය ජනාධිපති ලේකම් විසින් ප්‍රකාශයක් කරලා තිබෙනවා. මයිලන් පුවතම දීර්ඝව මේ කියන්නේ ඉල්ලාසියම් ලැබී නැති නිසා කවුරුවත් ඒවා ඉදිරිපත් කළා නැහැ කියලා. ඒ අනුව ඇමතිවරු ඒ ලෙසම අමාත්‍යවරු හැටියට කටයුතු කරන බව. Now, Dana, please, you can reply. I don't want to quote what he has. I will send you the newspaper. It's in the headlines of
Ireland. You go ahead, Honorable Member.
You would have read and I have read. So both of us know what is the context of this. And we appreciate the Honorable Rauf Hakim stated and informed the House of the real position. What we are worried is, Honorable Speaker, whether the ministers are in their office or whether they have resigned. Because the Leader of the House did not say, when the question was posed by the opposition, that they are holding the ministerships. As a result, you, Honorable Speaker, summoned the party leaders on Tuesday and rescheduled the business for next week, assuming that the ministers have resigned. As a result, the date that you gave, 18th of June, for the no confidence motion was not listed. What I want to find out and get a ruling from you is whether the minister against whom the vote on no confidence was presented by over 60 members of parliament, whether it stands, because it is in the order paper, whether the debate is on or not. Please inform us and the House whether the debate is on or not. If the minister says, I have resigned, he should know how to resign. If he says he has not resigned according to the 19th Amendment, the problem, Honorable Rauf Hakim will agree with me, is the 19th Amendment. The Prime Minister says it is not accordingly done. So that is the Prime Minister's view. But the view before the House is whether y'all are ministers or not as a result of the statement by the Secretary to the President. So, but we request the Honorable Speaker to make this matter clear.
Yeah, okay.
So that the country also knows, the Parliament also knows where we stand.
Honorable Leader of the House, you want to then Honorable Rauf Hakim. Honorable Rauf Hakim, yeah.
No, I am fully possessed of what the Honorable Dinesh Gunawardena says. I think he wants to score a brownie point over our anxiety and anguish. But what is here, what we said in Sinhala was very clear. It was a technical issue as to whether a collective letter given to the Prime Minister would amount to resignation by us. He had a genuine difficulty because if he, only thing he could do was to, based on that letter, since the Constitution says that we have to individually hand over the letter to address to the President, He advised us that it would be better for us to give individual letters. By the time he advised us, the Ramadan festival had come. Therefore, most of us had gone to outstations. And in that background, we have submitted our letters today. So therefore, this issue of us continuing in office after Monday is only a technical issue, because though we have openly announced our resignations, it is assumed that as if we are in office. But then fact is that none of us attended to any of our official functions, none of us attended our offices, nor did we take part in an official function as ministers. That apart, the constitution itself, whether it is 19th or 20th or whatever amendments, even the previous 18th amendment, this provision relating to resignation remains the same. So it should not be confused. Therefore, in this situation, it must be well understood that this is only a technical issue, but the fact remains that we had resigned with effect from since last Monday.
ඒ වගේම දැන් ඔබතුමාගේ කියපු පොයින්ට් එක මම තේරුම් කොටගෙන ගර්මන්තුමා ඒ නිසා දැන් ආද උදේ තමයි මම දැනගත්තේ ලිම බාරගත්තේ නැහැ කියලා. ඉතින් ඇමති කමෙන් අස්වනන් හිට වෙනකොට මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ නැහැ. මම හිතන්නේ හිට වෙනකොට දැනගන්න පුළුවන්. එතකන් අපි ඕඩර් බුක් එකේ තියෙනවා. ඊට පස්සේ අපි අවශ්‍ය විදිහට කියා කරමු. ගරු මේ ගැනද සභා ගරු සභානායකතුමා
ගරු කතානායකතුමනි ඇත්ත වශයෙන්ම මේ මෙතුමා විශ්වාස භංග ගැන කතා කරුවා දැන් ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට විරුද්ධ විශ්වාස භංග යෝජනාවක් දීලා තියෙනවා අපි ඒක ජනතා විමුක්ති
පෙරමුණ නෑ අපි දුන්නා
අපි ඒක ජූලි 9යි 10යි අපි විවාද කරනවා පාර්ලිමේන්තුවට මම කියන්නේ දැනගන්න ජූලි 9යි 10යි අපි සූදානම්
ඔව් ගරු මහින්ද අමරවිමුක්තිතුමා
ගරු කතානායකතුමනි මේ සිදුවීමෙන් අනතුරුව ඊයේ මහානායක ස්වාමින් වහන්සේලා නිවේදනයක් නිකුත් කරා ඒ පිළිබඳව උන්වහන්සේලාට අපේ ගෞරවයේ ප්‍රසාදය මේ අවස්ථාවේ හිමි කරන්න ඕන මේ ප්‍රශ්නය උඩුදුවන්නේ නැතුව මේක ගිනි ඇවිලෙන්නේ නැතුව සාමකාමී විසඳීමේ බලාපොරොත්තුවෙන් තමයි නායක මහානායක ස්වාමින් වහන්සේලා ඒ ප්‍රකාශයත් ඒ නිවේදනයත් ඉදිරිපත් කරේ ඒ නිසා මුස්ලිම් ජනතාව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගෙන් මා ඉල්ලා සිටිනවා දැන් මහානායක ස්වාමින් වහන්සේලා ඒ කර ඉල්ලීම අනුව ඔබතුමන්ලා වහාම සාකච්ඡාවක් පටන් ගන්න උන්වහන්සේලාත් සමග අපිට අවශ්‍ය වෙන්නේ නැහැ මේ රටේ නැවත අන්තවාදී ප්‍රහාරයන් මේ රටේ ඇති වෙන්න. ඒ වගේම අපේ ස්ථාවරය තමයි මුස්ලිම් අන්තවාදය හෝ සිංහල අන්තවාදය කියන දෙකටම අපි ඉඩ තියන්න ඕනේ නැහැ. අපිට දැන් හොඳටම ඇති මේ වෙච්ච සිදුවීම් පාඩමක් විදියට අරගෙන මහානායක ස්වාමින් වහන්සේලාත් ඔබගේ ආගමික නායකිනුත් අනිකුත් ආගම් නායකනුත් එකතු වෙලා මහජන නියෝජිත විදියට ඔබතුමන්ලත් ඒ පිළිබඳව සම්බන්ධ වෙලා තිරසාර වැඩපිළිවෙලක් නැවත මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් ජනතාවට එක වගේ ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් නිර්මාණය කරන්න වහාම මැදිහත් වෙන්නේ කියන නිල්ලීම මමත් කරන්න කැමතියි.
මගේ බොමුචි බර වූ වෛද්‍ය නරින්ද ජයසිස මැතිතුමා ඔබතුම වෙලා කියලා තිබුණා. ආරයි එතුමනි.
අය එතුමා අර පේරිං කාර්ක සභාවට සම්බන්ධ වෙච්ච නිසා
එහෙනම් අපි හරි ඒක
මට ඒ කියන්නේ තත්පරයක් දෙන්න මමත් ඒ ප්‍රශ්නේ මතු කරන් කල්පනා කරේ ඒ ප්‍රශ්නේ තමයි කරු කතානායකතුමා උතුමාගේ අවධානයට යොමු කරන්නේ දැන් නරින්ද මන්ත්‍රීතුමා ඇහුවේ 2013 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයන් විසින් සිදු කළ විදේශ සංචාර සහ
ඒක මෙතන ගන්න
නෑ නෑ කතානායකතුමා
මම හොයලා දෙන්න කියනවා
කතානායකතුමනි
ඔව්
ඒ ප්‍රශ්නේ අහලා තියෙන්නේ දෙවෙනි වතාවට
ඔව්
එතකොට දැන් උත්තරේ
තුන් සැරයකට වැඩිය ගන්න බෑ ගරු මන්ත්‍රීතුමා.
පිළිතුරු දුන්නේ මාස 6කින් දෙන්නම් කියලා.
ඔව්.
මාස 6කින් උත්තර දෙන්න කියලා.
ඒක අපි අවධානය යොමු කරන්න හොඳයි.
ගරු කතානායකතුමා ජනාධිපතිවරු පාවිච්චි කරන්නේ ගෙදවලවල සල්ලි නෙමෙයි. රටේ සල්ලි පාර්ලිමේන්තුවේ බලය තියෙන්නේ. ඒ නිසා ජනා 2013 ඉඳලා අද දක්වා ඒක දෙන්න බැරි ඇයි අවුරුද්දක් වෙනවා ප්‍රශ්න අහලා. ජනාධිපතිවරු තමන්ගේ සල්ලි වේදන් කර ගන්නව නම් එහෙම පුළුවා.
හොඳයි. ගරු ප්‍රධාන සංවිධායකතුමා ගරු ප්‍රධාන සංවිධායකතුමා ගරු මේ මේ ප්‍රශ්න ගැන අවධානය යොමු කරන්න ඒ කියන්නේ ඔව් ඒ ප්‍රශ්නේ නේක මේ අද ප්‍රධාන වැඩ කරතුල යන්න ඕනේ ගරු අනු කුමාර චානක මැතිතුමා
දැන් ගරු කතානායක හරි වැදගත්නේ ඒ කියන්නේ ජනාධිපතිවරුන්ගේ විදේශ සංචාර ඒ වගේ ලැබුණු ප්‍රතිලාභ ඒ සඳහන් වියදම් ඔවුන් සමග ගියේ කවුද කියන එක දැන ගැනීම අයිතිය පාර්ලිමේන්තුවට තියෙනවා ඒක ප්‍රශ්නේ අහලා අවුරුද්දකට වඩා වැඩි කාලයක් ගත වෙලා තිබුණා දැන් අද ප්‍රශ්නෙට පිළිතුරු දෙන්න තව මාස 6ක් කල් ඉල්ලනවා ඔබතුමා පිළිගන්නවාද
නෑ ඒකව මාත්
පිළිගන්නවා සාධාරණ මාස 6ක් කල් ඉල්ලීම දැන් ප්‍රශ්න ඉදිරිපත් කළා අවුරුද්දකට වඩා වැඩි. ඒ කියන්නේ අවුරුදු එකහමාරක් ඕනද ජනාධිපතිවරයෙක්ගේ විදේශ සංචාර ඒ පිළිබඳ වාර්තාව පාර්ලිමේන්තු ඉදිරිපත් කරන්න. ඒක මේ පාර්ලිමේන්තු පිළිගත යුතුද? ඔබතුමාම දැනගන්න කැමතියි.
හොඳයි අපි මම කතානායක වාදිනේ මම අනිත් යොමු කරන්න අවධානේ.
මොකක්ද
සභානායකතුමා මාස එකක් කල් වැඩි මාත් පිළිගන්නවා. අපි ඉදිරිපත් අනික තුන් සැරයකට වැඩි කල් ගන්න බෑ සාමාන්‍ය පිළිතුරු දෙන්න අපේ ස්ථාවර නියෝග අනුව.
ඒකනේ තුන්වෙනි පාරේ එන්නේ.
ඒක මාසයි කල් වැඩි මම පිළිගන්නවා ගරු මහත්මයා.
ඒ නිසා මම දැන් සභානායකතුමාගෙන් අපි ඉල්ලන ඔබතුමා නියෝගයක් දෙන්න සභානායකතුමාට මාසයක් ඇතුළත අඩුම තරම මාසයක් ඇතුළත දෙන්න ඒක. ඔබතුමාට මාසයක් ඇතුළත පිළිතුරක් ලබා දෙන්න බැරිද?
සභානායකතුමා ඒක අවශ්‍යතාවයක් තියෙනවා මං හිතන්නේ. මාසයක් කල් ඉල්ලීම සාධාරණ නෑ.
within 3 months
දැන් අවුරුද්ද ප්‍රශ්නේ අහලා ඔත තේරුම් ගන්න මේ පාර්ලිමේන්තුවට ආවිල අවස්ථා දෙකක් ගිය සැරේත් ගල් කතා නේද මාස 3ක් කල් ඉල්ලුවා අද ආවිල මාස 6ක් කල්
ඉල්ලුවා දෙසැම්බර් මාසේ මාස 3 දෙනා කල් තියෙනවා හතරම
හොඳයි එහෙනම් ඉක්මනින් ලබා දෙන්න ඒක මම ඉලිමක් කරන්න බොහොමිතුදී
ඔතුමා ගන්න දන්නවන්නේ ඈ
ප්‍රධාන වැඩ කටයුතු ශ්‍රී ලංකා තක්සේරු කරුවන්ගේ ආයතන සංශෝධන පනත් කෙරුම්පත දෙවැනි වර කියවීම ගරු ඉරාන් වික්‍රමරත්න මහත්මයා ඊට ප්‍රථම ගරු නියෝජ්‍ය කාර්ක සභාපතිතුමා මූලාත් වෙන්න පැමිණෙන්නේ.
Continue. මුල සිටින මන්ත්‍රීතුමනි අද 1975 අංක 33 දරන ශ්‍රී ලංකා තක්සේරුකරුවන්ගේ ආයතන නීති පනතට යෝජිත සංශෝධන ඉදිරිපත් කරන මේ අවස්ථාවයි. මේ ආයතනය දැන් වසර 45කට අධික කාලයක් ගත වෙලා තියෙනවා. ශ්‍රී ලංකාව තුලත් විදේශීය රටවල් වලත් පෙර තිබුණ තත්වයට වැඩිය වඩාත් ඉතා විශාල දියුණුවක් ලබා තිබෙනවා. තක්සේරු විෂය අද විශ්වවිද්‍යාලයේ උපාධියක් ලබාගත හැකි ලෙස ශීඝ්‍රව වර්ධනය වෙලා තිබෙනවා. දැන් මේ යම්කිසි වෙනස් වීම කරන්න ඕනි කියන එක සංශෝධන කරන්න ඕනි කියන එක දැන් දශකයකට වැඩිය සාකච්ඡා වෙලා තිනවා. 2008 දී යෝජනාවක් ඉදිරිපත් වුණා. ඒ යෝජනාව අදාළ සියලුම පාර්ශ්වයන් සමග සාකච්ඡා කරලා මේ වෙන විට අවසන් අධියට පැමිණ ඒ සංශෝධන කෙට්ටුම්පත තමයි අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙන්නේ හැමෝගේම අදහස් එකතු කරලා. දැන් මේ සංශෝධන මේ කෙට්ටුම්පතේ හුඟක් සංශෝධන තියෙනවා. මොකද මං කිව්වා වගේ දශකයක් විතර ගිය නිසා හුඟක් සංශෝධන එකතු කරලා තියෙනවා. සංශෝධන මං හිතන්නේ දර වශයෙන් කිව්වොත් 25ක් විතර තියෙනවා. මං ඒවා සියල්ලක් ගැන කතා කරන්න යන්නේ නැහැ. දීර්ඝ නාම සංශෝධනයක් තියෙනවා. ඒ වගේම මේ විෂයපතේ පුළුල් කිරීමකුත් සඳහන් වෙනවා. ගාස්තු සම්බන්ධව වෙනස් කිරීම් තිබෙනවා. ඒ වගේම සාකච්ඡා වාරයන් වල ඝනපූර්ණය වැඩි කර තියෙන්න ඕනේ කියන එක සඳහන් කරලා තියෙනවා. මේ වගේ විශාල සංශෝධන කීපයක් ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් මම කැමැති ඒකට අදාළ කරුණක් ගැනකුත් බොහොම කෙටියෙන් සඳහන් කරන්න. සාකච්ඡාවක් තිබිලා තියෙනවා මේ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් එකේ ලංකාවට ලැබෙන මේ දීමනාව ඩොලර් 480 ගැන එක එක ප්‍රවෘත්ති පළ වෙලා තියෙනවා. දැන් මේකේ මම මෙතන එක ගන්න හේතුව ඇවිල්ලා මේකෙන් එන මේ මුදලෙන් එන එක කොටසක් අදාළ වෙන්නේ ඉඩම් පිළිබඳවයි. මේ ලැබෙන ඩොලර් මිලියන 480ෙන් වැඩි ප්‍රමාණයක්ම වියදම් කරන්නේ ඒ කියන්නේ ඩොලර් මිලියන 350 කාර්ය 80ෙන් ඇස්ටිමේන්තුව තිබෙන්නේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ වියදමටයි. ඉතින් ඒ ප්‍රවාහන ක්ෂේත්‍රයේ කරන්න යන දේවල් මම මෙතන කතා කරන්න යන්නේ නැහැ. නමුත් ඩොලර් මිලියන 67ක් යොදවලා තිනවා ඉඩම් ව්‍යාපෘතිය මගින් දැන්ට ඇති කරන ඉඩකඩහා ඉඩම් හිමිකම් පිළිබඳව දත්ත ලබා ගැනීමේ ආරම්භය එක පුළුල් කිරීමට ඒ වැඩපිළිවෙල පුළුල් කිරීමට තමයි මේ මුදල යොදවා තිබෙන්නේ. එතකොට ඉඩම් සිටියම් ගත කිරීම හා රජයේ ඉඩම් තොරතුරු කල්මනාකරණ පද්ධතිය මත ගොඩනැගුණු දිස්ත්‍රික්ක 7ක රජයේ ඉඩම් ඉන්වෙන්ටරිය සම්පූර්ණ කරනවා. ඇත්තටම මේ මුදල පාවිච්චි කරන්නේ දැනටම සිදුවේගෙන යන වැඩපිළිවෙල ශක්තිමත් කිරීමට තමයි මේ මුදල යෙදවෙන්නේ. රජය මගින් දැනට සිදු කරන ලබන තක්සේරු දෙපාර්තමේන්තුවේ සවිමත් කරන ප්‍රයත්නයෙන් තමයි මේක සිදු කරන්නේ. දැන් හුඟක් වෙලාවට මේක ගැන අනුමානයක් ඇති කරපුවාම බියක් සැකයක් ඇති වෙනවා. ඒ නිසා තමයි මම මේක විස්තර කරන්නේ. ඒ කියන්නේ පරිගණක සම්පූර්ණ ඇඟයුම් ක්‍රමවේදය සඳහා සහය දීම හා වැඩි දියුණු කිරීම. දැන් පරිගණක ගැන කතා කරනකොට සමහර බියක් ඇති වෙනවා. රැකී රක්ෂාවල් අඩු වෙයිද නැති වෙයිද කියලා ඒ වගේ බියක් ඇති වෙනවා. නමුත් ඇත්තටම ලෝකයේ දියුණු වෙනකොට තාක්ෂණය විද්‍යාව භාවිතා වෙනකොට රැකියාවල් නැති වෙන එක නෙමෙයි රැකියාවල් පරිවර්තනය වෙන අවකාශයක් තමයි තියෙන්නේ. දැනට ඇති වාර්තා ඩිජිටල්කරණය හා කලනාකරණය මගින් ඔප්පු ලේඛන වැඩි දියුණු කිරීම හා එය රජයේ ඉඩම් ලේඛන ලෑන් රෙජිස්ට්‍රි ප්‍රොජෙක්ට්ස් මත ගොඩනැගුණු ඩිජිටල් ඉඩම් කට්ටිය තොරතුරු පද්ධති සම්බන්ධ කර ගැනීම. ඒ වගේම රජයේ බිම්සවිය වැඩපිළිවෙල තියෙනවා. ඒ ගොඩනැගුණ දේපළ ඔප්පු ක්‍රමයේ සිට හිමිකම් ලියාපදිංචි ක්‍රමය දක්වා මාරුවීම් මගින් කුඩා පරිමාණයේ ඉඩම් හිමියන්ගේ හිමිකම් ආරක්ෂාව වැඩි දියුණු කරනවා. එතකොට ආර්ථිකය සඳහා මේක බලපානවා. මොකද මේ වගේ විවෘත ක්‍රමවේදයක් තියෙනකොට විස්තර පිළිබඳව දත්ත පිළිබඳව විශ්වාසය ගොඩනැගෙනකොට ඒක ආයෝජකයන්ටත් ඒක හොඳයි. ඉතින් ආයෝජනයේ ආකර්ෂණයට හරිසරිත ඉඩම් ප්‍රතිපත්ති හා නෛතික රාමුව වැඩි දියුණු කරනවා. ඉතුරු ඩොලර් මිලියන 63 භාවිතා වෙන්නේ විශේෂයෙන්ම තාක්ෂණයට සම්බන්ධ තිබෙන කරුණට තමයි. ඉතින් මේකේ තාක්ෂණය ශක්තිතා අධ්‍යයනයට නිර්මාණවලට ඒ වගේම ව්‍යාපෘති පාලනයට මුදල් යෙදවෙනවා. ඉතින් තක්සේකරුවන්ට බියසකයක් තියෙන්න අවශ්‍ය නැහැ. දැන් අපි දන්නවා ඉස්සර ඉඩම් අනපු විදියයි අද ඉඩම් අනින විදියයි වෙනස් වෙලා තියෙනවා. ඉස්සර ඉඩමට බැහැලා මනින්න ඕනේ. අද අපි දන්නවා මේ තාක්ෂණයේ දියුණුවත් එක්ක වෙන රටවල් වල ඉඳලා වුණත් ලෝකේ ඕනෑම තැනක ඉඩමක් හඳුනගන්නට පුළුවන්. මේක තමයි තාක්ෂණයේ දියුණුව කියලා කියන්නේ. මේවා අනිවාර්යෙන්ම සිදුවෙන දේවල්. ඉතින් අපි මේ තාක්ෂණයක ගමන් කරන්නට ඕනේ කිසිම බියසකයක් තිබෙන්නට අවශ්‍ය නැහැ කියන එක සඳහන් කරන්න ඕනේ. ඒ වගේම මුලසුනේ සිටින മന്ത്രി තුමෙනි අද මේ සාකච්ඡා මේ විවාදය ආරම්භ කරන්න ප්‍රථමයෙන් කරුණු කීපයක් අද පාර්ලිමේන්තුවේ සඳහන් වුණා. දවස් 3කට උඩදී මම ඉන්දුනීසියාවේ ඉඳලා ලෝකයේ තියෙන විශාලම ජනගහනය ඉන්න මුස්ලිම් රට ඉන්දුනීසියාවේ ඉඳලා මම ගුවනෙන් එනකොට මට ආරංචි වුණා අපේ මුස්ලිම් ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු, රාජ්‍ය ඇමතිවරු මේ සියලු දෙනාම ඒ අයගේ වගකීම් වලින් ඉවත් වෙනවා කියලා. ඒක ආරංචි වෙච්ච විගසම මා තුළ ඇති වුණේ විශාල දුකක් ඇති වුණා. මොකද අපි අවුරුදු 10කට සටන් කළා මේ රට අඛණ්ඩව තියන්න ඕනේ කියලා භූමි ප්‍රමාණයෙන්. නමුත් රටක් අඛණ්ඩව තියන්නේ භූමි ප්‍රමාණයෙන් විතරක් නෙමෙයි. හදවතෙන් සමාජයෙන් තමයි රටක් එකතු කරන්නට ඕනේ. ඉතින් මේක ගැන අහනකොට එකපාරින්ම අපේ සමාජයේ ලොකු දැඩි වෙනස් වීමක් සිදුවේගෙන යන බව පෙනුණා. අපි දැක්කා මේ කෙටි කාලය තුල එකමුතු දේශපාලනයක් තියෙනවා, බෙදුම්වාදී දේශපාලනයක් තියෙනවා. සමහර දේශපාලඥයන්ට ඒ අයට ඒ අයගේ ක්‍රියාවලිය කරගෙන යන්න පුළුවන්, බෙදුම්වාදී දේශපාලනයකින් තමයි ඒක කරගෙන යන්න පුළුවන්. මොකද ප්‍රජාතන්ත්‍රවාදයේ ඡන්ද වලින් පත්වන නිසා සමහර අය එතනට ඉක්මනට බහිනවා. මේක බොහොම අවාසනාවන්තයි. ජාතිකවාදය වෙනුවට ජාතිවාදය වපුරනවා. අපි ඔක්කොම ජාතිකවාදය ගැන කතා කරන්නට ඕනේ. නමුත් ජාතිවාදය අපි වපුරනවා. අපි දන්නවා LTT ත්‍රස්තවාදය තියෙනකොට දේශපාලන අයිතිවාසිකම් දිනා ගන්න ඒ අය ක්‍රියාත්මක කළා. නමුත් පාස්කු ඉරුදින මේ ජහරාන් කියන අන්තවාදියා මේක ඊස්ලාමීය ත්‍රස්තවාදයක් නෙමෙයි කියලා මම සඳහන් කරන්නට ඕනේ. මේක ඇවිල්ලා ඊස්ලාමීය කල්ලියක් කියලා කියන්න පුළුවන්. It's not an Islamic terrorism, it's an Islamic cult terrorism. ඒ අය අපි දන්නවා කරපු වැඩේ. අපි ඒක ගැන දුක් වෙනවා. ඒ සිදුවීම ගැනත් විශේෂයෙන්ම ජීවිත අහිමි වුණ පවුල් වලට අපි ශෝකය අපි නැවතත් ප්‍රකාශ කරනවා. එතකොට ශ්‍රී ලංකාවේ හැම කෙනෙක්ම පාහේ මේ ත්‍රස්තවාදී ප්‍රහාරයට විරුද්ධ වුණා හැම කෙනෙක්ම පාහේ විරුද්ධ වුණා මට මතකයි 1983 දී මම ලන්ඩන් විශ්වවිද්‍යාලයේ පාස්සත් උපාධිය කරනකොට ලංකාවෙන් ආපු ආරංචිය ත්‍රස්තවාදී ප්‍රහාරයක් ඇති වුණා ඊට පස්සේ නගරාසන්නව කොළඹ වගේ ප්‍රදේශවල මේ ත්‍රස්තවාදී ප්‍රහාරය නිසා නගරාසන්නව ලොකු ගැටලුවක් ප්‍රශ්න ඇති වුණා දෙමළ නිවාස ගිනිබත් කළා සමහර ඒ ඒ දෙමළ සහෝදර සහෝදරියන් මරුමුවට පත් වුණා ඒ වෙලාවේ ආපු ආරංචි ඇවිල්ලා රජය නිහඬව හිටියා කියන ආරංචිය තමයි ඒ අවස්ථාවේදී ලැබුණේ එනිසා මම මේක ගැන කල්පනා කළා මම හිතන්නේ මෙවැනි දේවල් සිදු වෙනකොට අපි නිහඬව සිටිය නොයුතුයි 1989 දී තව ත්‍රස්ත ක්‍රියාවලියක් සිදු වුණා එතකොට ඒ වෙලාවේ අය ආගම ජාතිය නොසලකා අහිංසක මිනිස්සු මරුමුවට පත් වුණ අවස්ථාවක් නැවතත් ජාතිය ආගම අනුව මේ මේ ભેදේ වපුරන දේශපාලනය අපි ප්‍රතික්ෂේප කර යුතුයි දෙමළ පුරවැසියන්ගෙන් වැඩි සංඛ්‍යාවක් LTTEට සහය දුන්නේ නැහැ සිංහල පුරවැසියන්ගේ බහුතරය ජනතා විමුක්ති පෙරමුණේ සටනට සහය දුන්නේ නැහැ ඒ වගේම මුස්ලිම් බහුතරය ඊස්ලාම් කල්ලිය අන්තවාදයට ඒ අය ඒ ඉඩ දුන්නේ නැහැ කිතුණු කතෝලික බහුතරය ගම්පහ මිනුවන්ගොඩ ඒ ජාතිවාදී ත්‍රස්තවාදයට ඒ අය ඉඩ දුන්නේ නැහැ සහය දුන්නේ නැහැ පසුගිය දශකය තුල එදා රජය ඇස් වහසාගෙන ඉන්නකොට කිතුණු සභාවල් වලට ප්‍රහාර එල්ලන කරනකොට බෞද්ධ බහුතරය ඒකට සහය දුන්නේ නැහැ එනිසා මේ ප්‍රහාර පිටිපස්සේ සමහර ආගමික නායකයන් ගිහි නායකයන් සිටින්නට පුළුවන් නමුත් බෞද්ධ හින්දු මුස්ලිම් කිතුණු බහුතරය සාමිකව එකමුතු වෙන මම දන්නවා මම
හොන්ඩබල්
මම දන්නවා මට සමා වෙන්න ඔබතුමා කියපු එක මම දන්නවා නමුත් මේක කාලීන ප්‍රශ්නයක් නිසා ඔබතුමාටත් යන්න හදිස්සි කියන එකත් මම දන්නවා ඔබතුමාට මම ඉඩ සලස්සලා දෙනවා ඔබතුමාගේ කතාව කරන්න දිවාහරය ගන්න ප්‍රථමයෙන් ඔබතුමාගේ සම්පූර්ණ කතාව කරන්න ඒකටත් මම ඉඩ සලස්සලා දෙනවා ඔබතුමාට හරි ඉතින් අද මේ සමයේදී අපේ එකමුතුවට අභියෝගයක් තියෙනවා හරිද මේ අභියෝගය තියන්නේ ජනතාවට නෙමෙයි මේ අභියෝගය තියන්නේ බංකොලොත් දේශපාලකිනයටයි දේශපාලන ව්‍යාපාරවලටයි සමහර මාධ්‍ය ආයතනවලට මේ අභියෝගය තියෙනවා අපට ඕනේ ශ්‍රී ලංකාවක් මුස්ලිම් මිනිස්සුෙකුට සිංහල බෞද්ධයන්ගෙන් බියක් නැතුව ජීවත් වෙන්න පුළුවන් ශ්‍රී ලංකාවක් අපට ඕනේ අපට ඕනේ දෙමළ මිනිසයන්ට සිංහල මිනිසයන්ගෙන් බියක් නැතුව ජීවත් වෙන්න පුළුවන් ශ්‍රී ලංකාවක් ගොඩනගන්නයි අපට ඕනේ කිතුණුවන්ට පීඩනයක් නොමැතිව නමස්කාරය කිරීමට ඉඩකඩ අපට ඕනේ ශ්‍රී ලංකාවක් සිංහල කාන්තාවකට වදවීමේ බියෙන් තොරව මුස්ලිම් වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ලබා ගන්නට පුළුවන් ශ්‍රී ලංකාවක් අපි ගොඩනගන්නට ඕනේ කිතුණු දේශපාලඥයන්ට බෞද්ධ වෙස්වලාගෙන දේශපාලනය කරන්න අවශ්‍යතාවයක් නැහැ. එහෙම බියෙන් තොරෙන් නිදහස් වෙලා නිදහස් ශ්‍රී ලංකාවක ඕන කෙනෙකුට ජීවත් වෙන්න පුළුවන්. අපේ උරුමය අපිට ලැබෙන්නේ අපේ අම්මගෙන් තාත්තගෙන් දෙමව්පියන්ගෙන් සිංහලද දෙමළද මුස්ලිම්ද ආගම කුමක් වුණත් මගේ දරුවන්ට තියෙන ඒ උරුමය ඇවිල්ලා එක දෙමව්පියෙක් කිතුණු පරිසරයකට ඉපදුනා අනික එක්කෙනා බෞද්ධ පරිසරයකට ඉපදුනා එතකොට මගේ දරුවන්ගේ ඒ අයගේ උරුමය මොකක්ද කියන ප්‍රශ්නය එකපාරින්ම ඒක ගැන අපිට ප්‍රශ්න කරන්නට වෙනවා මේවා අපි තෝරගත්ත දේවල් නෙමෙයි අපිට ඕනේ ශ්‍රී ලංකාවක් ශිෂ්‍යයෙක් පාසලක සුදුසුකම් ලබා ගන්න ඕනේ තරුණයෙක් රැකියාවක් ලබා ගන්නට ඕනේ නැත්තම් නිවසක් අත්පර ගන්නට ඕනේ ජාතිය කුලය හෝ ආගම නොබලන සමාජයක් අපි ගොඩනගන්නට ඕනේ මෙනෙවිනි ශ්‍රී ලංකාවක් ඒක තීරණය වෙන්නේ උත්පත්තියෙන් පමණක් නෙමෙයි. හැදියාවෙන් හා හැකියාවෙන් ඒ දරුවට තැනක් හිමි වෙන්නට ඕනේ. එවැනි ශ්‍රී ලංකාවක් අපි ගොඩනගන්නට ඕනේ. රිෂාඩ් බදූඩින් ඇමතිතුමා ගැන කතා වෙලා තියෙනවා. මට මතකයි ගිය ආණ්ඩුව කාලයේදී අධිකරණය සමග ගැටුමක් ඇතුන වෙලාවකදී අපි රිෂාඩ් බදූඩින් ඇමතිතුමාට විරුද්ධව අපි එදා කතා කළා. ඒක අපි කතා කළේ ඒක ප්‍රතිපත්තියක් උඩ තමයි අපි එදා කතා කළේ. නමුත් 2018 ඔක්තෝබර් මාසේ 26 වෙනිදා ඒ කුමන්ත්‍රණය පරාජය කරන්න අපිට පුළුවන් වුණේ රිෂාඩ් බදූඩින් ඇමතිතුමාව රාජපක්ෂ රජයට මුදලට ගන්න බැරි වුණා. ඔහු කෙලින් හිටියා. ඔහු ඒ අවස්ථාවේදී වැඩ කළේ ඒ රජය අනිත්‍යානුකූල රජයක් කියන මතෙන් තමයි ඔහු එදා වැඩ කළේ. ඒ නිසා අද ඇයි මේ වගේ පුද්ගලයෙක් අවුරුදු 10ක් පමණ රාජපක්ෂ ආණ්ඩුවේ ඇමති කෙනෙක් වෙලා ඉඳලා ෂණිකයෙන්ම එතුමා කොහොමද එකපාරින්ම ත්‍රස්තවාදයක් හැටියට සඳහන් කරන්න කාටවත් හිතුනේවත් කියන එක අපිට නම් හිතාගන්නට බෑ. ඔහු එදා කුමන්ත්‍රණයට එකතු වුණා නම් ඔහු ත්‍රස්තවාදයක් නෙමෙයි. එහෙනම් ඔහු ජාතික වීරයෙක් කියලා සමහරට හඳුන්වන්නට ඇති. රාජපක්ෂ රෙජිමේ සමග දශකයක් සිටපු ඇමති කෙනෙක් ඔහු. පුද්ගලයෙක් වර්ධනකාරයෙක් නම් ඒක පාර්ලිමේන්තුවෙන් තීරණය කරන්නට බෑ. ඒක අධිකරණයෙන් තීරණය වෙන්න ඕනේ කරුණක්. අද පුද්ගලයෙක් වර්ධකරුවෙක් කියලා තීරණය කරන්නේ මාධ්‍යයෙන් තීරණය කරන්නේ සමාජ ජාලයෙන් තීරණය කරන්නේ. මේක අපි 225ටම බලපානවා. අපේ පුද්ගලික කරුණක් අරගෙන ඒක ලොකු කරලා පෙන්නලා හුඟක් වෙලාවට වැරදි ලෙස පෙන්නලා මොනවද කරන්නේ? අපි පුද්ගලයන් හැටියටත් පාර්ලිමේන්තුවේ තියෙන ගරුත්වය මේ සමාජ ජාල හරහා අඩු කරගෙන යනවා. ගිහියෙකුට එක නීතියකුයි ආගමික නායකයන්ට තව නීතියක් තියෙන්නට බෑ. ඡන්දදායකයට එක නීතියකුයි දේශපාලඥයකට තව නීතියක් තියෙන්නට බෑ. අද මුස්ලිම් ඇමතිවරු ආණ්ඩුකාරවරු මේ අය කොන් කරලා පළවා හැරීම හරිද? මම අද සතුටු වෙනවා මහානායක ස්වාමින් වහන්සේලා ඒ ක්‍රමවේදය ප්‍රතික්ෂේප කරලා තියෙන ප්‍රකාශය ගැන. උන්වහන්සේලාට පැහැදිලි වෙලා තියෙනවා මේකේ තියෙන අසාධාරණය. කවදද තීන්දුවක් දීලා නඩු අහන්නේ? කවදද සාක්ෂි කැඳවන්නේ නැතුව, ඒ වගේම කරුණු සොයා බලන්නේ නැතුව අධිකරණ ක්‍රමවේදයකට කරන්න තියෙන දේවල් කොහොමද අපි පාර්ලිමේන්තුව හරහා කරන්නේ? අද අපි දන්නවා තවත් සාකච්ඡාවක් යනවා වෛද්‍ය මොහමඩ් ෂාෆි ගැන. ඒ ගයිනකොලොජිස්ට් කුරුණෑගල මහරෝහලේ ඌ අත්අඩංගුවට අරගෙන තිනවා. දැන් අත්අඩංගුවට අරගෙන දැන් පරීක්ෂණ පවත්වනවා. දැන් නඩු විභාගයට යන්න වෙනවා. ඔහු වැරදිකරුවෙක් හරියට හැබියටපත් වුණොත් අනිවාර්යයෙන්ම දඬුවම් දිය යුතුයි, උපරිම දඬුවම දිය යුතුයි. නමුත් ඔහු අහිංසක නම්
Honorable member.
ගරු ඇමතිතුමා, දැන් ඔය වෛද්‍ය ශාෆි සම්බන්ධයෙන් එතුමාට රජෙන් පත්වීමක් දීලා තියෙනවා. එතුමා මේ තමුන්නාන්සේලා ලයිස්තුවේ ඡන්දෙ ඉල්ලුවා. ඒ රජේ පත්වීම දීලා තියෙන්නේ රාජ්‍ය සේවා කොමිසම ඒ පත්වීම දෙන්න බැහැයි කියලා කියද්දී කැබිනට් එකට දාලා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 55 එක වගන්තියට තමයි පත්වීම දීලා තියෙන්නේ. ඒක ඒ එහෙම පත්වීමක් දෙන්න බෑ. ඒක සම්පූර්ණයෙන්ම කළ දෙන නීත්‍යානුකූල නොවන විදියට. අපිට තියෙනවා ප්‍රශ්නයක්. මුලින්ම එතුමා වෛද්‍යවරයෙක් හැටියට වැඩ කරන මේ රාජකාරී පත්වීම නීත්‍යානුකූල නැහැ කියන කාරණාව තමුන්නාංශ ඒක පිළිගන්නවද? තමුන්නාංශ ඒ සම්බන්ධයෙන් මොකද කියන්නේ කියලා තමුන්නාංශ කතා
කරනවානේ. ඔබතුමාගේ ප්‍රශ්නය අපි ඒක ඒ විෂය බාර ඇමතිතුමාට ඒක දෙමු. මොකද මට ඒක කියන්නට බෑ. මම වෛද්‍යවරු පිළිගන්නවද නොපිළිගන්නවද කියන එක වැදගත් නැහැ. නැම මම කියන්නේ මගේ කරුණ පොඩක් අහගෙන ඉන්න. මට සරත් අමරුගම ඇමතිතුමාට ඉක්මනට දෙන්න තියෙනවා. ඔහුට දිවාහාරයට ඉස්සලා කතාවක් කරන්න තියෙන නිසා, ඒ හේතුව නිසා තමයි මම ඉක්මන් කරන්නේ. මං ඉක්මන් කරන්නේ ඒ හේතුව නිසායි. පස්සේ ඊළඟ එයා කතා කරලාට පස්සේ අහන්න ප්‍රශ්න මං උත්තර දෙන්නම්. එතකොට ෂාෆි මොහමඩ් ෂාෆි ගැන මම කියන්නේ මෙච්චරයි. මම කියන්නේ ක්‍රමවේදය ගැන කියන්නේ මෙතන. අනිවාර්යයෙන්ම දඩුවම් දෙන්න ඕනේ වැරදි කරලා තිනවනම්. නමුත් ඔහු අහිංසක නම් කවුද වග කියන්නේ? හරිද? ඉතින් මේකේ නොයේකුත් මේකේ බොහොම ගැටලු ප්‍රශ්න තියෙනවා. මට මතක් වෙනවා, තව කතාවක් මතක් වෙනවා. අවුරුදු 15ක දරුවෙක් හැටියට දවසක් ගෙදර එනකොට දවල් රෑ ආහාරය ගන්නකොට කාන්තාවක් එතන හිටියා. මම පස්සේ මගේ අම්මගෙන් ඇහුවා කවුද මේ කාන්තාව කියලා. මගේ අම්මා කිව්වා මේ කාන්තාව ඇවිල්ලා වැලිකඩ හිර ගෙදර මරණ දණ්ඩනේ දීලා එල්ලුම් ගස් යන්න තියෙන කාන්තාවක්. නමුත් අම්මට බාරේවල තිනවා දවසක් දෙකක් තියාගන්න කියලා. මේ කාන්තාවගේ නම මම ප්‍රසිද්ධයේ කිව්වට කමක් නැහැ. මොකද ඒ කාන්තාව ඇවිල්ලා එදා එතන හිටියේ යා ප්‍රේම සම්බන්ධතාවයක් තිබුණා විවාහක පුද්ගලෙක් එක්ක. ඒ විවාහක පුද්ගලයාගේ දරුවා ළිඳක වැටිලා මැරිලා තිබුණා. ඉතින් එදා සමාජයේ මතේ ඇවිල්ලා පිරිමිය ගැන හොයලා බැලුවේ නැහැ. මේ කාන්තාවට ප්‍රේම සම්බන්ධයක් තිබෙන නිසා මෙයා තමයි මරන්න ඇත්තේ කියලා එදා තීන්දුව ලබලා තිබුණා. ඉතින් ඒ තීන්දුව උඩ ඒ තීන්දුව දෙන්න යනකොට එදා පෙනී සිටියේ අපේ හිටපු විදේශීය ඇමතිතුමා ටිරොන් ප්‍රනාන්ද ඇමතිතුමා තමයි ඒ කාන්තාව වෙනුවෙන් පෙනී හිටියේ. ඒ ඇමතිතුමා කිව්වා මේක බරපතල වරදක්. මොකද මේ තීරණය වෙලා තියෙන්නේ මාධ්‍ය හරහා. මේකේ කරුණු බල්ල නෙමෙයි මේ තීරණය සිදු වෙලා තියෙන්නේ. මට මතක් වෙනවා ඒ වගේම ඒ කාන්තාවගේ නම නම් ඇමතිතුමාට නම් මතක ඇති. පෝලින් ඩික්‍රූස් කියන කාන්තාවයි. අද නිදහස්ව වෙනත් රටක වෙනත් නමක් අරගෙන නිදහස්ව ජීවත් වෙනවා. මොකද ඇයට මරණ දණ්ඩනය දුන්නත් ඈ ඒ වරද නොකරපු නිසායි. ඉතින් අපි ප්‍රවේශම් වෙන්නට ඕනේ. ජේ.ආර්. ජයවර්ධන ඇමතිතුමා එදා සැන් ෆ්‍රැන්සිස්කෝ නුවරට ගිහිල්ලා ඒ එක්සත් ජාතීන්ගේ ඒ සමූලුව ගැන කතා කරනකොට දෙවන ලෝක මහා යුද්ධයෙන් පස්සේ ඔහු කිව්වා නහි වේර වේරාහණි වෛරේ නුසංසිදේ කියලා ඔහු සඳහන් කළා. ඉතින් ජාතිවාදයට ඉඩ දෙන්න බෑ. ජාතිවාදයක ඩීල් දාන්න බෑ. රවුෆ් හකීම් අපේ පක්ෂයේ සභාපති කබීර් හෂීම් රිජාඩ් බදූඩින් සමග සිටගත්තේ ඔවුන්ගේ ජීවිත බේරා ගන්න නෙමෙයි, ඔවුන් සිටගත්තේ අපේ සමාජය බේරගන්න කියන එකත් මම මේ අවස්ථාවේදී සඳහන් කරන්නට ඕනේ. ඉතින් අපි දේශපාලඥයන් තීරණය කරන්නට ඕනේ. අපි අවුරුදු 18 දී දරුවෙකුට දේශපාලන අයිතිය ලැබෙනවා, ඡන්දය දාන්න අයිතිය ලැබෙනවා. නමුත් ඒ අයිතිය ලැබුණත් අපි මතක් කරගන්නට ඕනේ මේක ඇවිල්ලා දේශපාලඥයන් කියන විදිහට නෙමෙයි, මේක අපි තීරණය කරන්නට ඕනේ. අපිට සමාජය ගැන තියෙන අදහස් අනුව තමයි ඒක තීරණය කරන්න ඕනේ. කාලාම සූත්‍රයේ සඳහන් කරනවා ඒහි පස්සිකෝ කියලා. විමසා බලා ක්‍රියා කරන්න. අපි පටු දෘෂ්ටිවාදයෙන් බැහැරව විද්‍යාව අවිද්‍යාව යනු කුමක්දයි විමසා උන්වහන්සේ සඳහන් කළා ජීවයිතිවාසිකම් වෙනුවෙන් අපි පෙනී සිටින්න ඕනේ කියලා. සුද්දේ බයිබලයේ සඳහන් වෙනවා හැම පුද්ගලයෙක්ම දෙවියන් වහන්සේගේ ස්වරූපයෙන් මවලා තිනවා කියලා. ඒ කියන්නේ හැමෝම එක හා සමානයි, හැමෝටම ගෞරවයක් තියෙනවා. ඒ නිසා හැම පුද්ගලයෙක්ම අපි එක විදියට සලකලා අපි ක්‍රියා කරන්නට ඕනේ. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා අපි අද මේ පසුගිය මාසය තුල වුණ සිදුවීම් වලින් එළියට බැහැලා අලුත් ශ්‍රී ලංකාවක් අපි ගොඩ නගමු. ජාතිවාදය, දාච්චිවාද දේශපාලනය, පක්ෂ ජාතිවාද දේශපාලන නායකයන් අපි පරාජය කරලා එකමුතු ශ්‍රී ලංකාවක් ගොඩ නගමු. ස්තුතියි.
සරත් අමරුවම.
ගරු සභාපතිතුමනි, පළමුවෙන්ම මම ස්තුතිවන්ත වෙනවා අපේ එරන් වික්‍රමරත්න මැතිතුමාට මට කතා කිරීමට කාලය ලබා දීම ගැන අද දිවා ආරයට ප්‍රථමයෙන්. එතුමා ඇත්ත වශයෙන් මේ පාර්ලිමේන්තුවේ අද වාර්තාවක් ලැබුවා. මොකක්ද ඒ වාර්තාව? අද තියෙන මාතෘකාව ගැන වචනයක්වත් කිව්වේ නැහැ. මොකද සාමාන්‍යයෙන් විශේෂයෙන් මුදල් ඇමතිතුමා පනතක් ඉදිරිපත් කරනකොට අපි බලාපොරොත්තු වෙනවා ඒ පනතේ තියෙන කොටස් ඒක අපේ ආර්ථිකයට බලපාන්නේ කෙසේද මේ ආදි වශයෙන් ඒ කරුණු පැහැදිලි කරන්න. විශේෂයෙන්ම දැන් හෙට අපි වෙන් කරලා තියෙනවා ඒ මාතෘකාව සාකච්ඡා කරන්න. මට හදිස්සියේ කල්පනා වුණා එතුමාගේ ෆයිල් මාරු වුණාද කියලා. මොකද මේ සාකච්ඡාවට හෙට කල් දීලා තියෙනවා ඕන තරම්. ඒ කෙසේ නමුත් මම එතුමා වෙනුවෙන් අවධානය කරන්න ඕනේ මේ මාතෘකාව මුදල් ඇමතිතුමා ඉදිරිපත් කිරීම ඉතාම වැදගත්. මොකද මේ තක්සේරු කිරීම අද අපේ ආර්ථික ක්ෂේත්‍රයේ ඉතාමත්ම වැදගත් කාරණයක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම අර්බුදකාරී ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. එහෙනම් මගේ පළවෙනි විවේචනය තමයි මේ කරලා තියෙන සංශෝධන හොඳයි. නමුත් ඒවා ඉතාම සීමිතයි. අද අපේ ආර්ථිකයේ අවශ්‍යතාවයන් දිහා බලපුවාම මේ සංශෝධන වලට වඩා දුරදිග යන වෙනස්කම් අවශ්‍යයි අපේ ආර්ථික ක්ෂේත්‍රය දියුණු කරන්න. මොකද අපේ තියෙන මේ තක්සේරු කිරීමේ සම්ප්‍රදාය, තක්සේරු කිරීමේ ඒ දැන් පවතින නීති රීති හුඟක් දුරට යල් පැනපු ඒවා. හුඟක් දුරට හුඟක් ඉස්සර තිබුණ විශේෂයෙන්ම අධිරාජ්‍ය යුගයේ තිබුණ නීති රීති තමයි තවමත් වෙනස් නොවී වර්තමානයේත් මේ තක්සේරු කිරීමේ ක්ෂේත්‍රයට ඇවිල්ලා තියෙනවා. ඒ හින්දා අපි සංවර්ධනය ගැන කතා කරනවා නම් ශීඝ්‍ර සංවර්ධනය ගැන කතා කරනවා නම් අවශ්‍යයෙන්ම මේ අංශය කෙරෙහි අපේ අවධානය යොමු කරන්න ඕනේ. ඒ අවධානය තුලින් මේ තක්සේරු ක්‍රමය වර්තමානයට ඔබින විදිහට අපි සකස් කරගන්න ඕනේ. දැන් අපි බලන්න හුඟක් දුරට මේ තක්සේරු ප්‍රශ්නය එන්නේ ඉඩම් පිළිබඳව සහ ගොඩනැගිලි පිළිබඳව. මේවා තමයි සංවර්ධනයේ හදවත බවට පත් වෙලා තියෙන්නේ. මොකද ඒ ආයෝජනය සඳහා සංවර්ධනය සඳහා ඉඩම් ලබා දීම, ගොඩනැගිලි ලබා දීම තමයි පළවෙනි කඩුල්ල. තමුනාස දන්නවා අපේ වික්‍රමරත්න ඇමතිතුමා ඉතාම හොඳට දන්නවා ඉන්දියාවේ මේ මෝඩි අගමැතිතුමාගේ ඡන්දෙට ඉස්සෙල්ලා පරීක්ෂණයක් කරා ඇයි අපිට මීට වඩා ඉක්මනට මේ ආයෝජන සහ සංවර්ධනයට යන්න බැරි වෙන්නේ කියලා. ඒගොල්ලෝ පෙන්නපු පළවෙනි දේ තමයි අංක එකේ කාරණය තමයි මේ ඉඩම් ලබා දීම, ගොඩනැගිලි ලබා දීම ආයෝජකයින්ට. ඒ එතන ප්‍රමාදයක් තියෙනකොට ඒ කටයුතු හරියට නොකරනකොට සංවර්ධනයේ ඉතුරු ක්‍රියාවලියට යන්න බෑ. දැන් ලංකාවෙත් වෙලා තියෙන්නේ ඒකයි. නොඑක් විදිය යෝජනා එනවා, නොඑක් විදිය සංවර්ධන කටයුතු ගැන අපි කතා කරනවා. නමුත් ඒ පුංචි ආයෝජකයා ඉඳන් ඉහළම ආයෝජකයා දක්වා ගරු සභාපතිතුමනි ඒගොල්ලන්ට වෙලාවට ඉඩම් ලබා ගන්න බෑ. වෙලාවට ඒ සැපයුම් ලබා ගන්න බෑ. වෙලාවට විදුලිය ලබා ගන්න බෑ. ඉතින් මේක ලොකු ප්‍රශ්නයක්. හුඟක් දෙනෙක් ආයෝජකය මුදල් යට කරන්න කැමති. නමුත් ඊට අවශ්‍ය පහසුකම ලබා ගන්න බෑ. ප්‍රධාන වශයෙන් ප්‍රශ්නේ තමයි ඊට අවශ්‍ය ඉඩම් නිදහස් කිරීම. දැන් ඒකේ අපිට හොඳ නිදසුනක් දෙනවා. ඉස්සර ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ කාලේ තමයි මේ ඇඟලුම් කර්මාන්තය දියුණු වුණේ. අපි අවංකව පිළිගන්න ඕනේ ඒ කාලේ ඉතාම දැඩි ලෙස ක්‍රියා කරලා ඒ ඉඩකඩම් පහසුකම් ලබා දුන්නා. ඒ හින්දා තමයි ඒ ඇඟලුම් කර්මාන්තේ ඉතාම ශීඝ්‍රයෙන් දියුණු වෙලා මේ රටේ අපේ ආර්ථිකයේ සුවිශේෂ තැනකට අද ඇවිල්ලා තියෙන්නේ. මොකද ඉඩම් ඉක්මනින් ලබා දුන්නා, සැපයීම් ඉක්මනින් ලබා දුන්නා, පාරවල් ඉක්මනට ලබා දුන්නා ඒ ස්ථානවලට. ඒ නිසා ඒ ආර්ථික පිම්ම පනින්න පුළුවන් වුණා. දැන් අද එහෙම දෙයක් නැහැ. අද ආයෝජකෙක් ඉඩමක් ඉල්ලුවොත් ඒක තක්සේරු කරන්න අවුරුදු ගාණක් යනවා. එතකොට වෙන්නේ මොකද්ද? ඒ තක්සේරු කාර්යාගේ ඒ කාලේ කරපු තක්සේරුව බොහෝ දුරට අයිතිකාරයාට පිළිගන්න බෑ. එතකොට මොකද වෙළඳ පොලේ ඒ ඉඩමේ තක්සේරුව වැඩි වෙලා තියෙනවා. දැන් හුඟක් දුරට ඒ ප්‍රමාදය නිසා ඇත්ත වශයෙන් ඒ පුරවැසියාට තමන්ගේ පොඩි ඉඩම් කෑල්ල වෙන්න පුළුවන්. රජයේ අවශ්‍යතාවය නිසා බාරගත්ත ඒ ඉඩමට ඔහුට හිමවිය යුතු ප්‍රමාණය මුදල් ප්‍රමාණය ලැබෙන්නේ නැහැ. මම දන්නවා ආණ්ඩුව එක එක උපක්‍රම බලලා තියෙනවා, මාකට් රේට්ස් අරවයි මෙවයි කතා කරලා කලින් කලට ඒක ටිකක් වැඩි කරන්න. නමුත් ඒ ප්‍රධාන අරමුදය තක්සේරු කිරීම වෙලාව, ඒ වෙලාවේ නියම කරන මිලත්, ඒක රජයට බාර ගන්න වෙලාවේ නැත්තම් වන්දි ගෙවන වෙලාවේ තිබෙන මාකට් රේට් එකත් අතර ලොකු වෙනසක් තියෙනවා. ඒකෙන් ඒ ඉඩම් අයිතිකාරයට නැත්තම් පුරවැසියාට විශාල පාඩුවක් සිද්ධ වෙනවා. දැන් මේක ඉතාම හොඳට පේනවා. දැන් බලන්න මේ ආණ්ඩුව විශේෂයෙන් මම කනගාටු වෙනවා, මගේ හිතවත් ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමා මෙහෙ නැති නිසා. දැන් බලන්නකෝ මේ අධිවේගී මාර්ග අවුරුදු පහක් ගිහිල්ලා එකක්වත් විවෘත කරන්න බැරි වෙලා තියෙනවා. එකම එකක්වත්. පසුගිය රජ කාලේ දක්ෂිණ අධිවේගී මාර්ගය කෙරුවා. කටුනායක කොළඹ අධිවේගී මාර්ගය කරා. OCH එක අවුටර් සර්කියුලර් හයිවර් එකේ වැඩ පටන් ගත්තා. නමුත් මේ පහුගිය අවුරුදු පහේ 2015 ඉඳන් අද දක්වා එකම අධිවේගී මාර්ගයක්වත් විවෘත කරන්න බැරි වෙලා තියෙනවා. නුවර අධිවේගී මාර්ගය ගැන මම පස්සේ කතා කරන්නම්. ඒකේ අසාර්ථකභාවය ගැන. අනිත් එක දිනා අවුටර් සර්කියුලර් හයිවේ එක. ඒකේ ටාගට් එක තිබුණේ ගරු ඇමතිතුමා ඔබතුමා හොඳට දන්නවා OCH එක හදන්න 2018 විවෘත කිරීමට නියම කරලා තිබුණේ. මමත් ඒ කාලේ අර ආයෝජන කොමිටියේ ඉන්න වෙලාවේ ඉංජිනේරුවරුන්ගේ අහපුවම කියලා අපි කොහොම ප්‍රමාද වුණත් අපි 2018 වෙනකොට අපි මේක හදලා බාර දෙනවා කියලා. තාම බාර දීලා නැහැ. මොකද කියලා අහගෙන බලපුවාම එක හේතුවක් තමයි අකාර්යක්ෂමතාවය, එක හේතුවක් තමයි පරිපාලනයේ දුර්වලකම. නමුත් ඊට අමතරව තව හේතුවක් තමයි ඊට අවශ්‍ය ඉඩම් රජයට පවරා ගැනීමේදී ඇති වෙන ප්‍රමාදය. දැන් බලන්න මේ කොළඹ නුවර අධිවේගී මාර්ගය. ඒක මේ රජයේ අසාර්ථක භාවයේ, අකාර්යක්ෂම භාවයේ ප්‍රතිමූර්තියක්. ඒක සම්පූර්ණයෙන් නිරූපණය කරන්නේ අකාර්යක්ෂමතාවය. ඕක ඉස්සල්ලාම කොටස් තුනකට බෙදුවා. දැන් අද පත්තරවල අපිට පේනවා තුන්වෙනි කොටස. අපේ මුදල් ඇමතුමා හොඳට ඒක දන්නවා. ඉතුමා පස්සේ ඒකට උත්තර දෙයි අවසානයේදී. දැන් අර ජපානයත් එක්ක අවුරුදු 4ක් සාකච්ඡා කරනවා, එහෙ යනවා මෙහෙ යනවා, තයිසේ තෝරා ගන්නවා. දැන් අලුතෙන් අවුරුදු 4ක් කෙකර ගාලා දැන් කියනවා ඒක අවශ්‍ය කරනවා කියලා. ඒක ඇත්තද කරු ඇමතුමා? කරුණාකර සභාවට කියන්න, අවුරුදු 4ක් ජපානයට යනවා, ජපානයේ නියෝජිතව මෙහෙට එනවා, සාකච්ඡා කරනවා, පොලිය ගැන කතා කරනවා, අන්තිමට තයිසේ සමාගමට බාර දුන්නයි කියලා මේ ගරු පාර්ලිමේන්තුවට දන්වා සිටිනවා. දැන් පත්තරේ අපි දකිනවා මේ මුළු ඩීල් එකම ඉවරයි කියලා. ඉතින් මොකද මේකේ තේරුම? එතකොට තමුන්නාසලා තේරුම් කරලා දෙන්න ඕනේ මේ තුන්වෙනි අදියර. ඒ කියන්නේ පොතු හැර සිට ගලගෙදර දක්වා, මගේ ආසනය දක්වා, ඒ දිවෙන ඒ කොළඹ නුවර අධිවේගී මාර්ගයේ තුන්වෙනි පියවර සම්පූර්ණයෙන්ම දැන් කඩා වැටිලා. විකල්ප මාර්ග දැන් කතා කරන්න වෙනවා. ඇත්ත වශයෙන්ම මම නම් අපි බලන්න ඕනේ මේ තරම් විශාල වියදමක් කරන ඒවට මෙච්චර කල් ගිහිල්ලා අසංකරේ මොකද කියලා. ඒක වෙනම කතාවක්. නමුත් තුන්වෙනි අධියර ඉවර කරලා නැහැ. පළවෙනි අධියර ඉවර කරලා නැහැ. ඉතින් එක හේතුවක් තමයි මේ ඉඩම් අත්පත් කර ගැනීමේදී කෙරෙන වැලියුේෂන් එක නැත්තම් තක්සේරුව. ඒකට ඒ ඉඩම් හිමියෝ කැමති නැහැ. දැන් මම දන්නවා ওই ගලගෙදර පාරට අපේ ආසනය තුල පරීක්ෂණ පවත්වලා දිසාපතිවරයා ඉඩම් රජයට පවරාගෙන තියෙනවා. ඒ මිනිස්සු ඔක්කොම විරුද්ධයි. දිනපතා ඇවිල්ලා කියනවා මේ අපිට දෙන මේ තක්සේරුව අපිට පිළිගන්න බෑ. හැමදාම කියනවා. ඉතින් ඒව සාකච්ඡා කරලා යම් කිසි සාධාරණ විසඳුමකට යන්න ඕනේ. දැන් තව ප්‍රශ්නයක්. ඇයි මේ රජය කල්පනා කරන්නේ නැත්තේ දැන් බලන්න වෙන රටවල් වල? රජයට අයිති සම්පූර්ණ රේල්ලු පාරවල්. ගරු ඇමතුමා, දැන් ඊට වඩා ගොඩක් ලාභ නැද්ද මේ? දැන් සාමාන්‍යයෙන් පාරක් හදනකොට ඒ ප්‍රමා ඒකේ තාක්ෂණික ප්‍රමාණයම ගෙවන්න ඕනේ වන්දිවලට. ඉඩම් බාර ගන්න. පාර දෙපැත්තේ ඉන්න මිනිසුන්ගේ ඉඩම් අත්පත් කර. කාලය යනවා, රජයේ විශාල මුදලක් වැය කරන්න වෙනවා. ඒ වගේම මේ බජට් එකෙන් ලොකු කොටසක් මගේ 150ක් විතර බොහෝ අවස්ථාවලදී ඉඩම් අත්පත් කරගන්න යනවා. ඉතින් ඊට වඩා හොඳ නැද්ද මේ කණු උඩ තමන්ටම තියෙන ඉඩම උඩ ගෙනියන්න ඒ වාහන? දැන් අර රැපිඩ් ට්‍රාන්ස්පෝර්ට් සිස්ටම් එක නේද ඇමතුමා? ඒක දාන්නේ කුළුණු උඩ. නැත්තම් කොළඹ, දැන් ඔබතුමා කොළඹ මන්ත්‍රීවරයා. පුළුවන් ඔබතුමාට අවංකව කියන්නේ මේක අත්පත් කරගන්න පුළුවන් වෙයිද? නැත්තම් බතරූණ කොළඹට කෙටි කාලීනව කී දෙනෙක්ගේ ඉඩම් අඩම් ගන්න වෙනවද? මං හිතන්නේ ඒක කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ඒ හින්දා දැන් සාධාරණ හිතනවා මේක කුළුණු ගහලා දැන් අපි බැංකොක් වලට ගියොත් රැපිඩ් ට්‍රාන්ස්පෝර්ට් සිස්ටම් එක යන්නේ කුළුණු වල. ගුවක් නගරවල කුළුණු උඩින් යනවා. ඉතින් ඒ විදිහට හොඳ කල්පනාකාරීව මේ ප්‍රශ්න විසඳන්න ඕනේ. නැතුව දැන් කොළඹ දිස්ත්‍රික්කයේ ඔබතුමා හොඳට දන්නවා ඉඩම් අත්පත් කරගන්න හදනකොට කොයි තරම් ප්‍රශ්න ඇති වෙනවද? ඔබතුමාගේ ආසනේ මොරටුවේ ඉස්සර මතකයි ඔය මොරටුව පාර හදන කාලේ හුඟක් ඒ අයිතිකාරයෝ පාරට ඇවිල්ලා විරෝධය පෑවා. දැනුත් මගේ හිතේ අත්පත් කර ගැනීම වලදී, මොකද ඒවා නාගරීකරණයට ලක්වෙන ඉඩකඩම්. අපි මතක තියාගන්න ඕනේ මේ තක්සේරු ගැන කතා කරනකොට ඔය පරණ 19 වෙනි 18 වෙනි සතවර්ෂයේ නීති වලින් කරන්න බෑ, නාගරීකරණය වෙනවා. ඔනරබල් මිනිස්ටර් we are subject to a process of urbanization. එහෙම නාගරීකරණය වෙනකොට අනිවාර්යෙන් තක්සේරුව ඉක්මනින් ඉක්මනට වෙනස් වෙනවා. ඔබතුමා දන්නවා දැන් මොරටුව ගන්න ඔබතුමා අවුරුදු 5කට ඉස්සෙල්ලා වටිනාකමද අද? අවුරුදු 2කට ඉස්සෙල්ලා වටිනාකමද අද? දැන් මේ කතා කරන ගමත් වටිනාකම වැඩි වෙනවා. ඉතින් ඒ තක්සේරු ක්‍රමය අපි අලුතෙන් කල්පනා කරන්න වෙනවා. ඔබතුමා මැදිහත් වෙලා ඔබතුමා හොඳට දන්නවා මේක බැංකුවේ ඉන්න කාලේ ඉඳන්ම දන්නවා මේ ප්‍රශ්නේ. අනිත් එක බොහෝ දුරට මේක නාගරීකරණයට දක්වන ප්‍රශ්නයක්. එහෙනම් මම ඔබතුමාට ඉල්ලන ඔබතුමාට ඒකට කරන්න පුළුවන් කෙනෙක් ඒක ගැන අවධානය යොමු කරන්න කියලා මම ඉල්ලා සිටිනවා.
විනාඩියකින් ප්‍රතිචාරයක් දැක්කොත් පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඔබතුමා කිව්වා මේ සමහර විනාඩියෙන් කියන්නේ අධිවේගී මාර්ග ආරම්භ කරන්න කල් ගියා කියලා. අපි අමතක නොකළ යුතුයි පසුගිය රජ අවුරුදු 10ක් කාලයක් තුල ක්‍රියා කළේ, මේ රජය තාම අවුරුදු 4යි. ඉතින් ඒක අනිත් එක දකුණු අධිවේගී මාර්ගයේ වගේ දේවල් පටන් ගත්තේ ඒ රජය එන්නටත් ප්‍රථමයෙන් ඒ වෙලාවේ ශක්‍යතාව වාර්තා කළේ. දෙවැනි එක ඇවිල්ලා අර ඉඳන් අත්පත් කරගන්න පුළුවන් නාගරික ප්‍රදේශවල ලයිට් රේල් එකට මොරටුව ගැන කතා කළා. ගාලුපාරෙන් ඇවිල්ලා පිළියන්දල හරහා ඒක ගම්පහ දිස්ත්‍රික්කෙට යනවා. ඒක කරගන්න පුළුවන් ඉක්මනට ශක්‍යතාව වාර්තා කරලා තියෙන්නේ. අවසානයේදී කියන්න තියෙන කරුණ ඇවිල්ලා මම පිළිගන්න ඔබතුමාගේ ප්‍රමාද ඇති වෙලා තියෙනවා කියලා. ඔබතුමායි ඔබතුමාගේ අනිත් සහෝදරයෝයි මේ ආණ්ඩුවෙන් ටිකක් වේලහැම් පිට වුණා නම් අපිට මේක මීට වැඩිය සීග්‍රයෙන් තීරණ අරගෙන කරගන්න තිබුණා.
ඒක විවාදාත්මක දෙයක්නේ. ඒක විවාදාත්මක දෙයක්. මම කියන්නේ ඊට වඩා හොඳ දෙයක්. මමයි මගේ සහෝදරයෝ තමුන්ලාස්ලා ආණ්ඩුවේ හිටියා නම් ඔය කරපු එක එකක්වත් කරගන්න බැරි වෙනවා. ගිහලා ඔයාගේ ලොක්කගේ ගහන්න. කවුද ඒ කාලේ තීරණ ගත්තේ කියලා? ඉන්වෙස්ට් කමිටි ඉන්වෙස්ට්මන්ට් කමිටිගේ තීරණ ගත්තේ කවුද කියලා ඔයාගේ ලොක්කගේ ගහන්න. ඒවට උත්තර දෙන්න. මේගොල්ලන්ට කිසිම තීරණයක් ගන්න බැරි. ඉස්සරත් බෑ, අදත් බෑ. අඩු ගානේ ගිහිල්ලා බලන්න වார்த்தාව. ආයෝජන කොමිටියේ සතිපතා රැස්වීම කොමිටියේ කවුද කතා කරේ? ඔබතුමා හොඳට දන්නවනේ කවුද තීරණ ගත්තේ කියලා කියන්න. එකින් එක මම කියන්නද ව්‍යාපෘති බන් නිසා කරපු අද ලංකාවේ සියලුම සංචාරක හෝටල් මගේ පුද්ගලික ඇතුල්වීම නිසා ඇති වෙච්ච දෙයක් කියලා තමුන්හසල මං කියලා අහන්න ගිහලා චරිත තත්ත්වෙත් මැතිතුමාගේ ඉතින් නොදන්න දේවල් ගැන කියන්න එපා. ඒ ඇටැක් ආවොත් ඇටැක් වලටත් ලෑස්ති වෙන්න. නමුත් කරුණා කරලා ඉස්තාම අසාර්ථක කාර්යක්ෂමතාවය නැති තීන්දුවක් ගන්න බැරි ඇතුලේ උදේ ඉඳන් රෑ වෙනකල් එක එක්කෙනා ගහ ගන්න ආණ්ඩුවක් මේක කිසිම තීන්දුවක් ගන්න බෑ.
වැඩක් නෑ.
මං කියන්න උත්තර ඔබතුමාට පල්වෙන්ඩ උත්තරයක් දෙන්න. ඒ ආයෝජනයේ 80% චීන ගෙවපු බිලියන ගාන.
ඒයෝ
සම්පූර්ණයි. නෑ පාට නෙමෙයි ඒ බුද ඒ ආයෝජනය ඒ ඒ ආයෝජනය නෑ නෑ ඒ ආයෝජනය වන්ස් ඇන්ඩ් ෆර් ඕල් පේමන්ට් එකක්. ඒකෙන් කියන්න බෑ.
අමාත්‍යංශයේ බලය මොකද්ද?
නෑ නෑ ඔය යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තරයක්. දැන් මොකද දන්නවද? ඒ ආයෝජනය තියෙන මල්ලෙන් 90% චීන දුන්න එක වන්ස් ඇන්ඩ් ෆර් ඕල් පේමන්ට් එකක්. ඒක ඔයගොල්ලගේ සාර්ථකත්වය කැටියට කියන්න බෑ. දැන් බලමු මේ අවුරුද්දේ තියෙන ආයෝජනය. මේ අවුරුද්දේ ඊට ඉස්සෙල්ලා බලන්න සංශෝධනය කරලා. එහෙනම් එහෙම කතා කරන්න එපා. අපි අද කතා කරන්නේ ඇත්තම පොඩි මිනිසුන්ට බලපාන දෙයක් නේද? අපේ ආසනවල ඉඩම් ගන්නවා. එතකොට ඒ ඉඩම් අයිතිකාරයන්ට ගෙවන ක්‍රමවේදය නුසුදුසුයි කියලා තමයි අපි කියන්නේ. විශේෂයෙන් ඔබතුමා දැනගන්න ඕනේ, මොකද ඔබතුමා ඉන්නේ නාගරික ආසනයක. පැයෙන් පැයට දවසින් දවසට මිල වැඩි වෙනවා. ඒ මිනිස්සු අඬනවා. අපි වරද්දක් කරලා නැහැ. ඕගොල්ලෝ පාරවල් දාන්න හදනවා, ඕගොල්ලෝ වෙන වෙන ව්‍යාපෘති දාන්න හදනවා අපිට සාධාරණ මුලක් ගෙවන්න කියලා. ඉතින් ඒක වැරදි නැහැ. අවසාන වශයෙන් මම කියන්න ඕනේ, තමුන්දාසට අද බඳවා ගැනීම මේ විශේෂයෙන්ම වැලියුවේෂන් ඩිපාර්ට්මන්ට් එකේ තක්සේරු දෙපාර්තමේන්තු මිනිසු මදි. අද හැම තැන මොකද මැද පෙරදිග ලොකු ඉල්ලුමක් තියෙනවා මේ තක්සේරුකරුවන්ට. හැමදාම අපේ තක්සේරුකරු රිටයර් වෙලා හරි කොහම හරි යනවා පිටරටවලුත්. ඒ හින්දා මේ ප්‍රශ්නෙට ඔය දැන් මේකේ තියෙනවා මේ ගිල්ඩ් හදන හැටි, ඒගොල්ලන්ගේ කොමිටි හදන, ඒගොල්ලන්ගේ බලතල වැඩි කිරීම. ඒ වැඩි කිරීම දෙන්න හොඳ නෑ. මේක ට්‍රේඩ් යුනියන් එකක් වෙලා ඒ සංඛ්‍යාව සීමා කරන්න. බොහෝ දුරට මේ වෘත්තීය සමිති කරන වැඩේ ඒගොල්ලන්ගේ වෘත්තීය දොස්තරවරු වෙන්න පුළුවන්, මේ තක්සේරුකරුවන් වෙන්න පුළුවන් වෙන වෙන අය. ඒ අය වැඩි වෙනවට කැමති නෑ. මොකද ඒගොල්ලන්ගේ ආදායම අඩු වෙනවා කියලා හිතනවා. නමුත් ඒක රටට හොඳ නෑ. ඒ හින්දා විශ්වවිද්‍යාල තුලින් වෙන ආයතන තුලින් තමුන්නාසලා කරුණාකරලා සාකච්ඡා කරලා මේ ප්‍රමාණය වැඩි කරන්න. මොකද වැඩි කරේ නැත්තම් මේගොල්ලෝ ඔක්කොම පිටරට ගියාම මේ වැඩ කටයුතු ප්‍රමාද වෙනවා. ඒ හින්දා ওই කරුණ තමයි මම ඉදිරිපත් කරන්නේ. ඔබතුමා බොහොම කාරුණිකව ඔබතුමාගේ කාලෙනුත් අඩු කරගෙන මට මේ වෙලාව දුන්නා. ඒකට ස්තුතිවන්ත වෙනවා. නමුත් කරුණා කරලා යථාවාදී වෙන්න. මේ අවුරුදු පහ තමයි අපේ රටේ ආයෝජන අතින්, සංවර්ධනය අතින්, කාර්යක්ෂමතාවය අතින්, අනාගතය අතින් ඉතාම දුර්වල. ආරක්ෂාව අතින් තමුන්නාසයට වැරදක් කියන්නේ තමුන්නාසයට දුන්නේ නැහනේ මුල් පුටු. දැන් තමුන්නාසය වගේ විශේෂඥයෙකුට කැබිනට් එකේ පුටුවක් දෙන්න වටින්නේ නැද්ද? ඔබතුමා කියන්නේ ඔබතුමා හිතන්නේ වටින්නේ නැහැ කියලාද? ඒක
කරන්න තියෙනකොට තනතුර බලපාන්නේ නැහැ. වැඩක් කරන්න තියෙනකොට වැඩේ කරන්න ඕනේ. කතා කරන්න තියෙනකොට තනතුර බලපාන්නේ නැහැ, කතා කරන්න පුළුවන්
වෙන්නේ. නෑ නෑ නෑ. ඒක
හරිද?
ඒක 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 ලංකාවේ මල්ලියේ. ඒ ඒ ඒ එහෙම එහෙම දෙයක් නෑ මන්ත්‍රීතුමා. එහෙම දෙයක් නෑ ඇමතිතුමා. මොකද දන්නවද? කැබිනට් ඇමතිවරු ඉන්නවා. නියෝජ්‍ය ඇමතිවරු ඉන්නවා. මන්ත්‍රීවරු ඉන්නවා. ඉතින් මන්ත්‍රීවරයෙකුට කැබිනට් ඇමතිවරයෙක් කරන දේ කරන්න බෑනේ. ඉතින් ඒක බොරු කතාවක්.
ඔබතුමා මොනවද කියලා
දන්නේ? අපි ප්‍රාර්ථනා කරනවා තමුන්ලාස්ලා වගේ දක්ෂ අය
ගරු රාජ්‍යමතුමා ප්‍රකාශ කළා ඉතාමත් වැදගත් දර්ශනයක්. ඒ තමයි වැඩ කරන්න තනතුරු අවශ්‍ය නැහැ කියන එක. එතුමාගෙන් මම අහන්න කැමතියි තමුන් වහන්සේලා
I suspend the house till 1:30 for lunch.